సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజాణన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమ దినామ మే వెలావి బలాపురుత్తు అన్ని ధర్మశ్రవణీ కరాన్నటాయి అద దేశనావే దాయకత్వ కేగల్ అలవతుర గణేగొడ పియసివన లిపినే పదించి ఏ అహంగమ మేనియన్ నెతులు దూదరు పిరిస దాయకత్వ దరా తిబెనో ఏ పిన్నతున్లాట అరమును సిహి కరలా దేశనావ అవసానే అపి అనుమోదనా కరాన్న బలాపురుత్తు వెనో దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలయ పిన్నత్ని మే జీవితే జీవితావబోధయ కీలకాన్ని తావ వేదగద్యా ఏ జీవిత అవబోధయాక్ నెతి తా కల్ తమై హరియట దుఃఖ కనస్సల్ పీడావ పశు తవి మాపే జీవితంలో తీయన్ని తోడు అపి అపే జీవితంలో పశు తవీమ కనస్సల్ నెతిగరగండి కెల హితాగన అపి గుడా దేవాలు కరణో ఎంబై మినిసుంగి జీవిత దిహా బెలువామ అప్పట పేనో మినుసుంగి కనస్సల్ అడు ఎలానే పశు తవీమ అడు ఎలానే హిత్వేదన అడు ఎలానే మినుసుంగి హిత్ సువపత్తులానే యా కొయి మట్ల మీకే మొన ఆగమక ఉన్నత్ మొన జాతీయకు ఉన్నత్ మొన గోత్రేక ఉన్నత్ యా సింగల ఉన్నత్ దిమల ఉన్నత్ ముస్లిం ఉన్నత్ ఏ మొనవా ఉన్నత్ వాళ్ళ హొందట బలాన్ని మినుసు పశు తవీమింగ్ జీవితగే వాడిని సిత్వేదనాయక జీవితే వాడిని ఎతోటి ఏ పశు తవీమ సిత్వేదన వల్ల అపేట అడు అక్నే ఏక అడు కరగానికి వెళ్ళితాను మినుసు దాసకు దేవాలు కరను ఇగనగానువా దరు అంటూ గాననువా విశ్వవిద్యాలయంలో అవనువా అలుత్ అలుత్ రెకియా హోయనువా గివాల్ దొరువాల హాతల బలనువా గివాల్ మారుకరల బలనువా ఇడకడం అరగన బలనువా ఇడకడం వికుణల బలనువా దాసకు దేవాల్లోకి కరణువా నాముత్ మినుసు ఇంకే సిద్ధేశ బాలను కొట్ట మినుసుంగి సిత్ సువపత్తులా నే పిన్నత్ని బుదురజానన్ వహన్సి అప్పటికట హేతు వదాల జిత్వా నందిం చరత్తంచ ఇచ్చా లోభంచ పాపకం మీకట ప్రధాన హేతు అక్తినో మీ రెహన్ పటవలిన్ గెటగహిచ్చ జీవితే కాబట్టి అప్పటి రెహన్ పటవలిన్ గెటగహును జీవితే అక్ ఎతోడ మీ రెహన్ పట ఎకిన్నిక ఎకిన్నిక లిహల దానకం అపి లోకే మునువా అత్పత్ కరగత్త హెమదామో ఎవగేమై బలనుకు అన్ని ఇతన తమ్మై ప్రశ్న తీయండి ఓగొళ్ళు కాట పూజా పెవత్వాత్ మున కోవిలట పూజా పెవత్వాత్ మున పంతలట పూజా పెవత్వాత్ మున దేవాలట పూజా పెవత్వాత్ మున దేవస్థానట పూజా పెవత్వాత్ అపిట కిస్సిమ్మ యహప తక్కలానే వాళ్ళ వాళ్ళకి హృద సాక్షి అహల బలాన్ని తమ తమ్మంగి హృద సాక్షి అహల బలాన్ని ఏనా అప్పట ఇక్కదే అక్తీయనో ముఖద్ అప్పట తీయనో అరే బుదురజానన్ వహన్సి వదాల విధిహట వినస్వన్నాయి తీయని నేను బుదురజాన హన్సి అప్పట వదాలి మీ పవతిన తత్వ ఏతులే వినస్వన్నకి ముందుకట బలాన్నుకు మీ హితన విధియ వినస్కరగానే ఇకట తమాయి సమ్మా సంకప్పకి అని హితన విధియ పొడ్డాకు వినస్కరను అర లోకేతక గనుదెనుకరాన్న కొట తమన్గి ఎతులే వినస్వెండోన విధియ తమాయి సమ్మా సతియకి అని වික්ෂිප්ත නොවී අවුල් නොවී ලෝකයක් එක්ක එකතු වෙන විදිය පැහැදිලි කරන්න තමයි සම්මා සමාධිය කියලා ගත්තොත්. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් මේ ඉන්න මට්ටම වෙනස් කර ගන්නවා. ඒ වෙනස් කර ගැනීම කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ජීවන චර්යාව වෙනස් කර ගන්නවා කියන එකම නෙමෙයි. ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා, ඕගොල්ලෝ හුරු වෙච්ච විදිහක් තියෙන්නේ. අපි මේ ජීවිත පුරුදුත් එක්ක ඉන්නේ. අපි කාපු විදියක් තියෙනවා, අපි ඇඳපු විදියක් තියෙනවා, අපි ආගිය විදියක් තියෙනවා. ඒවා අපි ඒවා වෙනස් කරගන්න කියලා බුද්ධ ශාසනේ කවදාවත් ඇවිටිලි කරන්නේ නැහැ. බුද්ධ ශාසනේ කියන්නේ පොඩි ඇතුලෙන් වෙනස් වීම ටිකක් හදාගන්න කියලා. ඒ ඇතුලෙන් වෙනස් වීම කියන්නේ එයාට කවදාවත් පසුතැවෙන්න හේතු යෙදෙන්නේ නැහැ. ඔගොල්ලෝ හොත්තට ජීවිතේ බලන්න. ජීවිතේ හරීම පසුතැවීම එක්ක අපේ ජීවිත කිවෙන්නේ. පුදුමාකාර පසුතැවීම් ටිකක් අපට තියෙනවා. එතකොට හැම වෙලාවකම පසුතැවි තැවි ඊට වඩා හොඳ ලෝකයක් හොය හොය අපි ඉන්නවා. ඒක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. පසුතැවි තැවි අලුත් ජීවිතයක් ඔය හොය ඉන්න එක තේරුමක් නෙමෙයි. කොහොමත් මේ ජීවිතය ඔයාලා මොන ආගමක හිටියත්, මොන ජාතියක හිටියත්, මොන මට්ටමේ හිටියත් මේක දුකක්. කාටවත් නැහැ කියලා කියන්න බෑනේ. මේක තමන්ට පාලනය කරන්න බැරි මට්ටමේ අවුලක් එච්චරයි. තමන්ට පාලනය කරන්න බැරි මට්ටමේ මහ විශාල ව්‍යාකූලත්වයක්. ඇයි ඔන්න ලෙඩ වෙනවා කියලද ලෙඩ වෙන්නේ? මේ හොඳට ඉන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ, හොඳට ඉන්නවා. පොඩි ටෙස්ට් එකක් කරනවා. ඒකෙන් කියනවා ඔයාගේ ඇතුලේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියලා. එතකොට එහෙම කියන්නේ නැහැ කියලා කියන්න පුළුවන් එක මිනිහෙක් මේ ශාලාවට එන්නේ නැහනේ. මම ඇතුළු ඒ බඳු අවිනිශ්චිත මට්ටමක් අපි හැමෝටම තියෙන්නේ. ඒක ආගම ජාතිය මොකක් වුණත් ඒ අවිනිශ්චිත බව හැමමයි. අපි මේ එක එක බෙදීම් වලට හදාගෙන හිටියට ඔළුව අපි ඒ අවිනිශ්චිත බව ඒක හැම කෙනෙකුටම තියෙනවනේ. ඒ අවිනිශ්චිත බව හැමමයි. එතකොට මේ ලෙඩ වෙන එක, වයසට යන එක, දිරණ එක, කැඩෙන එක, බිඳෙන එක, ඒවා තුළ පවතින අවිනිශ්චිත බව, ඒ තමන්ට පාලනය කරන්න බැරිකම, ඒක ඒ විදියමයි. හැබැයි කැඩෙන, බිඳෙන, වැටෙන, දුර්වල වෙන මට්ටමේ ලෝකයකටයි අපි එකතු වෙලා ඉන්නේ කියන අවබෝධය ඇතුලේ අපි ජීවත් වෙන්න ගියාට පස්සේ අර කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට එයා තුළ නිර්මාණය වෙන පීඩාව නැහැ. අන්න ඒක තමයි විස්මිත දේ. එයා තුළ නිර්මාණය වෙන පීඩනයක් තියෙන්නේ. කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට තමන්ගේ ඇතුළේ නිර්මාණය වෙන පීඩනයක් තියෙන්නේ. ඒ පීඩනේ නැහැ. බුද්ධ ශාසනයේ තමයි ඒ පීඩනේ නැතුව ඉන්න අපිට ඉගැන්වුවේ. ඒ පීඩනේ නැතුව ඉන්න බුදුරජාණන්ස තමයි අපිට ඉගැන්වුවේ. එතකොට මේකේ මේ ජීවිත ස්වභාවය අවබෝධ කරගන්න අපි උත්සාහ කළොත් අපේ ජීවිතයේ ස්වභාවය අපිට ස්වභාවයක් තියෙනවනේ. ඒ ස්වභාවය අවබෝධ කරගන්න අපි උත්සාහ කළොත් ඒ අවබෝධ කර ගැනීමත් එක්ක දුක සකස් වෙන්නේ නැහැ. ඒක අපි මුලින්ම කරන්නේ ඒක අවබෝධ කරන්න උත්සාහ කරන එක. ඒකනේ බුද්ධ ශාසනයේ තෝරනවා මොකද්ද? පින්වත් මහණෙනි, ඔබ සතිපට්ඨානේ දැනගන්න කියනවා. ඒක හැම කෙනෙකුටම වැදගත්. එයා මොන මට්ටමේ හිටියත් සතිපට්ඨානේ කියන්නේ මොකද්ද? සිහිය පිහිටුවා ගන්න විදිය දැනගන්න කියනවා. මේ සිහිය පිහිටුවා ගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. මිනිහෙකුට සිහිය පිහිටුවා ගන්න බැරි වීම නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. එතකොට දැන් පළමින් මේ වචන තුන ගැන විතරක් ඔළුවේ තියාගන්නකෝ. වැඩ කරද්දී ඔෆිස් එකට යද්දී කුඹුරු කොටද්දී ඉඩමේ කුඹුරේ වැඩ කරද්දී කුස්සිය උයද්දී මේ වචන තුනට විතරක් සාධාරණයක් කරන්න මුළු බුද්ධ ශාසනයේම අර්ථය එතන තියෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සතිපට්ඨානය දැනගන්න. සතිපට්ඨානය දැනගන්න. ඒ වගේම මහණෙනි සතිපට්ඨාන භාවනාවද දැනගන්න. ආ දෙකක් ඒක. සතිපට්ඨාන එකක්, සතිපට්ඨාන භාවනාව කියන්නේ තව එකක්. මහණෙනි සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවද දැනගන්න. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවද දැනගන්න. ඔන්න ඔය වචන තුන අපි පුංචි කාලේ ඉඳලා දරුවන්ට දෙන්න ඕන. කවදාවත් ජීවිතේ යට පාවෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ විකාර නැහැ. දැන් බලන්න සමහර මේ පුංචි ළමයි. මේ වටිනා ජීවිතය ගොයෙන් හරි බයික් එකක් ගන්නවා, ගිහින් ඇති කර ගන්නවා. එහෙම ගිහින් ලයිට් කණු වල හැපිලා එහෙම මැරිලා ඇදගෙන වැටෙන්නේ. කෑලි වලට කැඩිලා වැටෙන්නේ. පහුගිය කාලේ අපි දැක්කනේ. එතකොට ඒක එහෙම වෙන්න බලපාපු தত্ত্বය ඇතුලේ අම්මට අම්මත් ඒකට වග කියන්න ඕන. ඒකට තාත්තත් වග කියන්න ඕන. අනේ අපේ දරුවට මොකද උනේ කියලා ඔළුවට අද්දකින් ගහගෙනම හරියන්නේ නැහනේ. ඇයි මේ? ඒ කියන්නේ ධර්මයේ භාවයක් මත දරුවාට ජීවිතේ බලන්න උගන්නන එක පොඩි කාලේ ඉඳලා කරන්න ඕනේ. ඒක මේ පස්සේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ පස කාලේ කමන්නේ. ඕවා ඉතින් විවාහ වෙලා ටික කාලයක් යනකොට ඕවා හරියයි කියලා හිටියට එහෙම කිසි මිනිහෙකුට හරියන්නේ නැහැ. හරි ගිහිනුත් නැහැ පින්වත්නි. කාටවත්ම එහෙම හරි ගිහින් නැහැ. එනම් මේ ස්වභාවය පින්වත්නි තේරුම් ගන්න. මෙන්න මේ වචන තුන බාල මාළු අයස ඒක අදාළ නැහැ. මේ වචන තුනට වටිනාකමක් දෙන්න පුරුදු වුණොත් එයා මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස සහිත ඉතා විඩාබර පීඩාකාරී අසහනකාරී ජීවිතෙන් එයා මිදෙනවා. එයාට මහා පුදුම සහනදායි බවක් ලැබෙනවා. දැන් ඒ සහනදායි භවයේ ඉහළ තැනක් තමයි පැවිද්ද කියන්නේ. පැවිද්ද කියන්නේ පුදුම සහනදායි එකක්. එක එක නයි එක එක කතා පැවිද්දට කිව්වට පැවිද්ද කියන්නේ ඉතා මිහිරි සහනදායි එකක්. ආයි හෙම් බහින ප්‍රශ්නයක් නැහනේ. පුදුම සැහැල්ලු. එහෙම කියලා ඒ පැවිද්ද කියන්නේ කොච්චර පුදුම දෙයක්ද කියනවනේ. ඒක පුදුම වෙන්නේ ඇයි? හිත දෙන්නේ නැහනේ මිනිසුන්ට. මේ හිත කියන්නේ පුදුම එකක් නේ. ඒ පැවිද්ද කියන එක ඇතුලෙන් එන්න ඕනනේ. මම පැවිදි වන්නෙමි කියන සිත එන්නේ නැනේ. ඒ පුදුම නැද්ද ඒක? දැන් අපි කියනවා පැවිද්ද පුදුම සැහැල්ලුයි. පැවිද්දට ආවට පස්සේ හරියට පියාපත් තියෙන පක්ෂියෙක් වගේ පියාපත් බර විතරයි තියෙන්නේ පින්වත්නි. මේ පැවිද්ද එච්චරට සැහැල්ලුයි. ඔයාලට තියෙන එක ප්‍රශ්නයක්වත් පැවිද්ද ඇතුලේ නැහැ කිව්වට ඔයාලා ඔය ප්‍රශ්න ටික අතෑරලා පැවිදි වෙන්න හෙට කැමතිද? ඇතුලෙන් එන්නේ. ඒකයි පුදුමයි කියන්නේ. ඉතින් පැවිද්ද කියන්නේ මහා පුදුම තරම් සැහැල්ලුවක් පවතින දෙයක්. ඇයි පැවිද්දේ තියෙන සැහැල්ලුව මොකක් මතද තියෙන්නේ? අඩු යැපීම් තියෙන්නේ. අඩු යැපීම්. එතකොට මේ අඩු යැපීම් කියලා කියන්නේ මේ වාහනිකට යන්න වාහනික ගොඩ වෙන්නේ සෙරෙප්පු දාන්නේ වගේ එකක් ඔයාලා හිතාගෙන හිටියට ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ නැහනේ. අඩු යැපීම් කියන්නේ මොකද්ද? අර්ථයේ තේරුම් අරගෙන පාවිච්චි කිරීම තියෙන්නේ. අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම තියෙන්නේ. පුරුදු වෙන්න එකට ගිහි ජීවිතේ හරි කමක් නැහැ. අනේ මෙහෙම නැහැ, මට මෙහෙම නැහැ, මට මෙහෙම තිබ්බනම් හොඳයි කියලා මේ ලෝකේට එරෙහිව කෑ ගහලා වැඩක් නැහැ. ඒ කියන්නේ ජීවිතේ පැවිද්දෙකුට තියෙන විශ්මිත දේ තමයි ජීවිතේ අඩු තක්සේරුවක් තියෙන. ලොකු තක්සේරුවක් නෙමෙයි. අඩු තක්සේරුවක් තියෙන. ලොකුවට තක්සේරු කරන්නේ නැහැ ජීවිතේ. හැමදාම එකම පාට එකම ඒ කියන්නේ එකම විදියට සිවුර පොරවනවා. ලොකු තක්සේරුවක් නැහැ. කොච්චර ලැබුණත් ප්‍රමාණයට ආහාර ගන්නේ. දැන් සාමාන්‍ය මිනිහෙකුට බෑනේ ගෙදර දැන් කෑම මේසේ කෑම තිබ්බොත් ගෙදර එළියට යනකොටත් කටේ දා ගන්නවා, ඇතුළට එනකොටත් කටේ දා ගන්නවා, ආය අරලා බලනවා. දැන් කේක් ටිකක් පිඟානකින් වහලා තිබ්බොත් ඒක දවල් වෙනකොට ඒක ආය හොයන්න නෑනේ, තේ බොනකොටත් එහෙම පැවිත්. දැන් ඒව අපිට නැද්ද? ඔයාලට මොනවද තියෙන්නේ පින්නොත්? නිච්චර පැවිද්දුන්ට ආහාර පාන ලැබෙනවනේ. නමුත් එහෙම ලැබේ ඒක. දැන් කොච්චර ලෝකේ දොස් කිව්වත් ලෝකේ ඕනම් පුළුවන් නම් මේ Facebook එකේ ලියලා දාන්නේ නවත්තන්න පුළුවන් නම් හිස්සික් දවසක එක මේ මහ පොළොවේ වෙන්නේ නැහැ. අපි දානි නොදීමු කිසි ප්‍රශ්නේ. එහෙම දානි ලැබුණ නැහැ කියලා හාඳුරුරු හරි කම්පා වෙලා පැවිද්දත් හරිද? ඔයාලා හිතනවා කෑම ලැබුණ නැත්තම් ඉඳී ඔයාය වගේ. පින්වත්නි, අපේ ජීවිතේ කෑම කියන්නේ පොඩිම පොඩි වටිනාකමක්, පුංචි වටිනාකමද. මම මට හම්බෙච්ච සමහර චොකලට් වර්ග තියෙනවා ඇමරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේලියාව. මගේ හැමදාම පුංචි දරුවෙක් ආවොත් ඉතින් අපි ඒව වළඳන්නේ නෑනේ. හැමදාම මම බලාගෙන ඉන්නේ කවුරු හරි ආවොත් එම් ඉක්මනට මන් දෙනවා. පුංචි ළමයි එහෙම චොකලට් වලට කැමතිනේ, දෙනවා. ඒ කියන්නේ මිල අධික චොකලට් වර්ග තියෙනවා. සමහරට ගන්න කෙනා දන්නෙත් නෑ ඒක එච්චර වටිනවා කියලා. එතකොට ඒවා අපි එහෙම අපි මේ ලැබෙන පළියට පාවිච්චි කරන්නේ නෑ. දැන් ඔගොල්ලෝ සිවුරු පූජා කරනවා. ඔයාලා හිතනවද ඔය පොදු පූජා කරනවා අපි පොරොනෝ කියලා? පොරවන්නේ නැහැ. සාමාන්‍ය යටත් පිටිසින් එක සිවුරක් අවුරුදු එකහමාරක් දෙකක්. මම පොරවන සිවුරක් තියෙනවා එක අවුරුදු හයක් විතර ඇති. අවුරුදු හයකටත් වඩා පරණ උන. ඒක කවුරුවත් දන්නෙත් නැහැ අවුරුදු හයක් පරණයි කියලා. ඒක කාටවත් වැඩකුත් නැහැ. ඇයි? වයිවර්ණ බවක් නැහෙනේ. අඩු තක්සේරුවක් ජීවිතේ තියෙන. හොඳට ජීවිතේට ඔයාලට සැනසෙන්න ඕන නම්, ඔයාලට සතුටෙන් ඉන්න ඕන නම් අඩු තක්සේරුවක් තියාගන්න ජීවිතේ. පොඩි මේ දරුවන්ට පවා උගන්වන්න ජීවිතේට අඩු වටිනාකමක් දෙන්න. අඩු වටිනා ඒ අඩු වටිනාකම ගැන කියන්න. දරුවට කියන්න, මුණුබුරාට කියන්න, අම්මට කියන්න, තාත්තට කියන්න, ඔක්කොටම කියන්න. මොකද්ද කියන්න ඕනේ? හැමදාම කියන්න. ඔයා දන්නවද ඔයාගේ ජීවිතේ වටින්නේ නැහැ කියන්න. අපිට කියන්නේ වටිනවා කියලානේ. ඉතින් වටිනවා නම් අපිට ඒ වටිනාකම් සහිත ජීවිතේ පවත්වන්න පුළුවන් වෙන්න ඕනනේ. වටිනාකම් එක්ක බෑනේ. අපිට කියනවා ජීවිතේ වටිනවා කියලා. ඉතින් ඔච්චර වටිනවා නම්, ඔච්චර වටිනාකම් සහිත එකක් නම් ජීවිතේ, ඇයි මිනිසුන්ට ඒ වටිනාකම ආරෝපණය කරලා ජීවිතේ පවත්ව ගන්න බැරි? ඇයි? වටිනා දේවල් තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන් වෙන්න ඉපෙයි. කෝ අපිට කාටද පුළුවන් තමන්ගේ ජීවිතේ වටිනාකම් තියාගන්න? ජීවිතේ මේ රටාව කියන ජීවිත හැම වෙලාවකම ජීවිතේට අඩු වටිනාකමක් දෙන්න, ඉහළ අගයක් දෙන්න එපා. මොකද ඉහළ අගයක් දෙන්න පුළුවන් මට්ටම එකක් නෙවෙයි මේ ජීවිතේ කියන්නේ. අඩු වටිනාකමක් දෙන්න. ඒ අඩු වටිනාකම ගැන අභිනන්දනය කරන්න සිටි. එතන අඩු වටිනාකමක් සහිත ජයක් අහිමි වුණොත් එයාට ගොඩාක් දුක ගලන්නේ නැහැ. එතකොට තමයි අර අහිමි වෙනකොට පවා කඳුළු වෙන්නේ නැත්තේ. hina වෙලා සමුදෙන්න පුළුවන්. අහිමි ඇයි? අඩු වටිනාකමක් දීලා තියෙන්නේ. ඒ අඩු වටිනාකම ගැන කියන්න දරුවන්ට පවා. ඔයා දන්නවද පුතේ වාගේ ජීවිතේ අඩු වටිනාකමක් තියෙන්නේ? මනුෂ්‍යත්වයේ බොහොම වටිනා දුර්ලභ දෙයක්. අපේ ජීවිතේ අඩු වටිනාකමක් තියෙන්නේ. මොකද්ද ඒ අඩු වටිනාකම? තිරණ වෙන්නේයි ඕනම වෙලාවක වැටෙන්න පුළුවන්. ඔයා කොච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තත්, කොච්චර මහන්සි වෙලා දේවල් කරගත්තත් ඕනම වෙලාවක පුතේ මේ தත්ත්වේ කන පිට හැරෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ජීවිතේට ඉතා සිහියෙන් මුණ දෙන්න ඕන. අලුත් අලුත් වටිනාකම් හද හද ඉඳපා. ඒ වටිනාකම් හිතේ තියෙනවා. ඔයා සිහියෙන් ජීවත් වුණොත්, ඒ බඳු සිහියෙන් ජීවත් වෙන ජීවිතේ තමයි වාග්ය සම්පන්න වෙන්නේ. හැබැයි පුතේ මේ ජීවිතේ නම් එච්චර වටිනාකම් තහිත කන්නේ මේ ඕනම වෙලාවක මරණයෙන් මේ ජීවිතේ කෙලවර වෙන්න පුළුවන්. එකට ආගම, ජාතිය, ගෝත්‍රය, කුලය මොකක්වත් වැඩන්නේ නැහැ. ඕඩම වෙලාවක පුතේ කනපිට හැරෙන්න පුළුවන්. ඒක මහාචාර්යවරුන්ටත් සාධාරණයි, පැවිද්දන්ටත් සාධාරණයි, රහතන් වහන්සේලාටත් සාධාරණයි. මේ ලෝකේ උපන් සෑම සත්ත්වයකට සාධාරණ දෙයක්. එහෙම ජීවිතේ බලනකොට ජීවිතේ ලොකු අගයක් යන්නේ. එයා බලන්නේ පුළුවන් තරම් මේ මොහොතේ සිහිය පිහිටුවාගෙන වාසය කරන්න. ඒ පැවිද්දගේ ජීවිතයේ තියෙන ආශ්චර්යවත් දෙයක්, ඒවා තමන්ගේ ජීවිතවල පුරුදු කරන්නකො. හරි, අර පැවිද්දි වෙන්න බැරි වුණත් ඒ පැවිද්දෙකුට අදාළ ලස්සන ඇතුළාන්තයක් එයා තුළ ටික ටික හරි හැදී. සම්පූර්ණයෙන්ම හදාගන්න බැරි වුණත් ටික ටික හරි යාගේ ඇතුළාන්තය තුළ එබඳු ආකාරයට හැදෙයි පින්වත්නි. ඒකත් වටිනවනේ. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි, පැවිද්දෙක්ගේ ජීවිතයේ තියෙන ලස්සන දෙයක්. ඒ තමයි එයාගේ ලස්සනම දෙයක් ජීවිතේ තියෙනවා. මේ මොහොතේ එයාට මුණ ගැහෙන අත්දැකීම, ඒක සුන්දර දෙයක් විදියටයි එයා බාරගන්නේ. මේ මොහොතේ යාට ලැබෙන මොනවා හරි අත්දැකීමක් තිබ්බොත් ඒ අත්දැකීමට ගරහන්නේ. අර සීනුවන පාවිච්චි කරලා බලද්දී අමිහිරි කටුක කියලා එකක් එයාගේ සිත වෙලා ගන්නෑ. අමීරි කටුක අත්දැකීම් කියල එකක් එයා වෙලා ගන්න. එක ඒකට හොඳම උපාය මාර්ගයේ තමයි මේ මොහොතේ හම්බ වෙන හම්බ නොවන දේවල් කර්මයට අදාළ කරලා බලනවා. මේ මොහොතේ ප්‍රසංසාම බලාපොරොත්තු වෙන්නේ බැනුම් ගර්හාම ප්‍රසංසාම බලාපොරොත්තු වෙන්න බෑ, ගර්හා වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා කිසිම වරදක් කරලා නැහැ, නිකන් කොහේවත් තියෙන කුණු ගොඩක් එයාගේ ඔළුවට පාත් වෙලා චෝදනා ලබනවා. අම්මලා ඉන්නවා එහෙමයි, දරුවන්ගෙන් චෝදනා ලබනවා. දරුවෝ ඉන්නවා වරදක් කරලා නැහැ, දෙමව්පියන්ගෙන් චෝදනා ලබනවා. චෝදනා. එතකොට එයා ඒ චෝදනා ලබනකොට එයාගේ සිතේ ඇතුලේ පීඩාව නිර්මාණය වෙන්නේ නැති මට්ටමට ඉන්න පුළුවන් නම් ඒක හොඳ නැද්ද? ඒ චෝදනාව ලබනකොට එයා කල්පනා කරන්නේ කොහමද? ඒ චෝදනාව යාට පේන්නේ තමන්ගේම අකුසල සංස්කාරයක් හැටියටයි. තමන්ට චෝදනාවක් එනවා නම් නොකල වරදකට එයා මානව හිමිකම් ප්‍රඥප්ති හොයන්නේ. හරියට චෝදනා ලබනවා, එයා ඒ චෝදනාව ඉස්සරහා බිම්බලා ගන්නවා. මොකද එයාට පේන්නේ එයාගේ චෝදනාව අතීතයේ අකුසල සංස්කාරයක් විදියටයි. ඒ අතීතේ කළා වූ අකුසල සංස්කාරයක් නම් චෝදනාව, ඒ අතීතේ කළ අකුසල සංස්කාර ගෙවෙන එකනේ චෝදනා ලබද්දි වෙන්නේ. එතකොට යාට පේන්නේ අමීරි කටුක අමනාප අතීත අකුසල සංස්කාරයක් ගෙවෙන එකයි යාට චෝදනාව ඇතුලේ පේන්නේ. එතකොට එයා ඒකෙන් සතුටු වෙනවා. චෝදනාවක් කිනකොට යාට ඒ චෝදනාවේ නිවැරදිකරුවා මම වෙමි කියලා ඕනෑවට වඩා ලෝක ඉස්සරහා කරුණ කියන්න එයා ඉදිරිපත් වෙනවා. මොකද ලෝකේ කරුණ කියවට වැඩක් නැහැ. චෝදනා කරන මිනිහා කොහොමවත් චෝදනා කරනවා. ඒ චෝදනා කරන මිනිසුන්ගේ ස්වභාවයක් ඒක. එතකොට අන්න එහෙම යාට මේ මොහොතේ යම් අත්දැකීමක් වේද, ඒ අත්දැකීම රළු වශයෙන් ගන්න නැතුව ඉන්න අපි උත්සාහ කරනවා. ඒ උත්සාහය හරීම වැදගත් දෙයක්. ඒක තමයි දෙවෙනි එක, පුරුදු කරන්න. එක මොකද්ද? අඩු තක්සේරුව. ජීවිතේට උපරිම තක්සේරුවක් දෙන්න එපා. ජීවිත අඩු මොකද හොඳම දේ? අඩු තක්සේරුවක් දුන්න එකක් අහිමි වෙනකොට මිනිසුන්ට කම්පණිය නැහනේ. දැන් අපි හිතමු යමකට වටිනාකම දීලා නැත්තම් ඒක අපි හොයනව නැහැ, අතහැරලා දානවනේ අපි. එහෙනම් මතක තියාගන්න, කෙනෙක්ගේ සෝසුසුම් වැඩි වෙන්නේ වටිනාකම වැඩි වෙනකොට. දෙන්න එපා ලෝකෙට වටිනාකම්. මොකද හැමදාමත් වටිනාකම් දිදී ඔයාලා වැඩ කළාට, ලෝකේ ඔගොලු වටිනාකම් දිදී ලෝකේ වැඩ කළාට, එහෙම වටිනාකම් දිදී වැඩ කරපු මිනිසුන්ට සැබෑවටම සහනයක් කියලා ලැබිලා නැහැ. එහෙනම් ඔයාලගේ ජීවිතේ මූලික තියාගන්න ජීවිතේට දෙන්න අඩු වටිනාකම. ඇයි? ජීවිතේ මරණින් කෙලවර වෙන එකක්. ඔයාල ඔහොම හොඳට මේ දෙපයින් අද හිටගත්තට හෙට උදේටත් දෙපයින් හිටගන්න පුළුවන් කියලා නම් පින්වත්නි විශ්වාස කරන්න එපා. එහෙම විශ්වාස කරන්න පුළුවන් හෙටක් අපිට නෑ පින්වත්නි. ඒ මේක තේරුම් අරන් වාසය කරන එක. අපි එරෙහි වෙන්නේ නෑ, ජීවිතයෙන් හැංගෙන්නේ නෑ, ජීවිතෙන් පලා යන්නේ නෑ. මේක තේරුම් අරගෙන අපි හොඳට ජීවත් වෙනවා එච්චරයි. හොඳට ජීවත් වෙනවා මේ தත්ත්වය අපි තේරුම් අරගෙන. එතකොට එහෙනම් ජීවිතේට අඩු වටිනාකම කියන එක හරි වටිනා දෙයක්. දෙවැනි එක මොකද්ද? දෙවැනි එක තමයි පින්නත් මේ මොහොතේ අපේ ලැබීම් නොලැබීම් පිළිබඳ අපේක්ෂා දල්ව ගන්නෑ. ලැබීම් නොලැබීම් සම්බන්ධ අපේක්ෂා දල්වන්නේ නැහැ. ඒ ලැබීම් නොලැබීම් සම්බන්ධ අපේක්ෂා දල්වන්නේ නැතුව අපි වාසය කරනවා. හැබැයි එහෙම ලැබීම් නොලැබීම් ලැබීම් වලට එරෙහිව එයා මේ මොකක්වත් කරන්නේ නැහැ. එයාට ඒ ලැබීම් ඇතුලේ රළු විදියටත් ලැබෙන්න පුළුවන්, මට සුළුටු දේවලුත් ලැබෙන්න පුළුවන්, ප්‍රියමනාප දේවලුත් ලැබෙන්න පුළුවන්, එක එක ඒවා ලැබෙන්න පුළුවන්. එතකොට මේ ලැබීම් යාට පේන්නේ මොකක් විදියට? පුරාණ තමා විසින් කරගත්ත කුසලා කුසල සංකාර ටිකක් විදියට. එතකොට මේ පුරාණ කුසලා කුසල සංස්කාර ටිකක් නම් Tamanට ලැබිලා තියෙන්නේ. ඒ කුස් පුරාණ කුසලා කුසල සංස්කාරය පිළිබඳ යා මැදහත් වෙන මොකද එයාට එන ගැරහිල්ල ඇතුලේ ගෙවෙන්නේ අකුසල සංස්කාරය. ඒ නිසා ඒකෙන් කම්පා වෙලා වැඩක් නෑ, ආ සතුටු වෙන්නයි ඕනේ. ඇයි? ඇයි පරණ අකුසලයක් නේ ගෙවෙන්නේ. මේ අපේ ජීවිතයේ සෝමනස්සේ හෝ දෝමනස්සේ තුල හැංගිලා තියෙන්නේ පෙර අපි විසින්ම කරගත්තා වූ අකුසල කුසල සංස්කාර පින්වත්නි. එතකොට ඒ සංස්කාරයන් ගෙවෙනවා. ඒ ගෙවෙන විදිය තමයි ඔය. එතකොට ඒ නිසා යා එරෙහි වෙන්නේ නෑ, යා සතුටු වෙනවා. චෝදනා වේද්‍යාට හිනා වෙන්න පුළුවන්. හිනා වෙන්න පුළුවන්. එතකොට මේ චෝදනා වෙනකොට එයා ඒක බාරගන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ නිසා දෙවැනි එක ජීවිතේ මේ පුංචි දරුව පවා පුරුදු කරගන්න. මේ බණ අහනවා බොහොම පුංචි දරුවන් පවා පුරුදු කරගන්න පින්වත්නි. මොකද්ද? ජීවිතේ තමන්ට මේ මොහොතේ අත්දකින්න වෙන අත්දැකීම, ඒ අත්දැකීම පිළිබඳ පුදුමාකාර මැදහත් සිතකින් වාසය කරන්න පුරුදු වෙන්න. ඒක දෙවැනි එක. පැවිද්දක ජීවිතේ ලස්සන වෙලා තියෙන නොව නිසා ඔයාලා හිතනවා නේද ජීවිතේ ලස්සන වෙන්න විවාහ වෙන්න ඕන, දරු මල්ලු හදන්න ඕන, මුණුබුරෝ ඉන්න ඕන, ඉතින් මේ කැමති කැමති තැන ගිහින් කාණ්ඩ පුළුවන් වෙන්න ඕන. එහෙම හිතෙනව නේද? ඉතින් එහෙම ඔයාලා කැමති කැමති තැන ගිහින් කාණ්ඩ පුළුවන් ජීවිතයකනේ ඉන්නේ. ධර්මල්ලෝ හදාගෙන ගීතා කාමභෝගී විවාහ ජීවිතයක් නිගවන්නේ. මං කියන්නේ ඔයාලට එහෙම සහනය හම්බ වුණාද? දැන් මේ අපි පැවිදි වෙලා ඉන්නේ කාටවත් බයේද? ආණ්ඩුවට බයේද? බදු ගෙවන්න බැරුවද? දැන් මේ අපි ජීවිතේ ගෙවෙන අපි හරි ආසාවෙන් පැවිද්ද ඉන්නේ. ඔයාල දන්නවද පැවිද්ද ඉන්නේ අපි හරි කැමැත්තෙන්. දැන් මේ කාටවත් බය නෙමෙයිනේ අපි පැවිද්ද ඉන්නේ. හොරකම් කරලා පලා යන්න නෙමෙයිනේ පැවිද්ද ඉන්නේ. වංචනික දෙයක් කරලා නෙමෙයිනේ පැවිද්ද ඉන්නේ. ප්‍රෝඩාකාරී දෙයක් කරලා නෙමෙයිනේ පැවිද්ද ඉන්නේ. අපි මේ පැවිද්ද ඉන්නේ හරි ආසාවෙන්. ඒ ආසාවෙන් ඉන්නේ අර විදියටයි ජීවිතේ බලන්නේ. ජීවිතේ තියෙන අඩු තක්සේරුවා. දැන් ඔයාලා නම් මේ මැරුණට පස්සේ දේවල් පවා සැලසුම් කරනවා නේද? අපිට සැලසුම් නැහැ. අඩු මරණින් පස්සේ යන්නේ දෙවියන් අතරද සුගතියේද අරවා මේ ඔළුවේ තියාගෙන ඉන්නේ. එතකොට එක්කෝ මැරණින් පස්සේ අඩු මැරුණට පස්සේ කරන ඒවා පවා ලියලා තියෙනවා. මම මැරුණාම මේ විදියටයි දානි දෙන්න ඕන, මේ විදියට තමයි උඹලා හාමුදුරුවෝ ගෙන්නන්න ඕන කියලා ලියලා තියෙනවා. ජීවිත අවබෝධයක් නැති කමට අපිට කිසිම සැලැස්මක් නැහැ. අවස්ථාවට එකතු වෙනවා. අවස්ථාවට එකතු. දැන් සමහර අය හිතනවා අපි බොහොම අපහසු ඇති, කාර්ය බහුල ඇති, බොහොම වෙහෙසකර ඇති. මේ වැඩත් එක්ක හරීම කාර්මී මේ ඊටාම උද්වේගකාරී විඩාබරකමක් ඇති. ඒ ඔයාලා හිතන විදියනේ. ඒ ඔය පින්නතුන්ලා හිතන විදිය. පින්වත්නි, සිතේ බොහොම කෙලෙස් අඩුවෙන් හැසිරෙනකොට පින්වත්නි ජීවිතේ ඔයාලා හිතනවට වඩා විශාල ධාරිතාවයක් එබඳු භික්ෂුවකට තියෙනවා. විශාල ධාරිතාවයක්. එකපාර වැඩ 20ක් විතර කරන්න පුළුවන් වෙහෙසක් නැහැ. අර ඔයාලගේ කෙලෙස් බලවත් නිසා ඔයාලට එකක්වත් කරගන්න බෑ හරියට. කෙලෙසුන්ගේ කලබලයක් ඇතුලේ තියෙනවා. ඒ කෙලෙසුන්ගේ කලබලේ නිසා ඔයාලට මොකාක්වත් කරගන්න බෑ හරියට. ඒ කෙලෙසුන්ගේ කලබලේ නිසා. එතකොට මේ කෙලෙස් මත කලබල වුණු ජීවිතයක් අපිට තියෙන නිසා අපි ගොඩාක් අසරණ වෙනවා. ඉතින් පින්වත්නි, මේ தත්ත්වයේ තේරුම් ගන්න. තුන්වෙනි එක තමයි ඔයාලගේ ජීවිතයේ මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් පීඩිත මේ මෙබඳු ජීවිතයක් ඇතුලේ පින්වත්නි සත්‍ය අවබෝධය කරා යන්න බැරුව නිවන් දකින්න උමනාවක් තියෙනවා. ධර්ම අවබෝධය කරා යන්න උමනාවක් තියෙනවා. නමුත් ධර්මයේ අහලකවත් නැතුව අපේ ජීවිතයේ එක්තරා විදියක පසුබෑමක් තියෙන තුන්වෙනි කාරණය. මේවා ගුණධර්ම පින්වත්නි. ඔයාලගේ ජීවිතයේ තියෙන තුන්වෙනි කාරණේ තමයි හරි වැදගත් දෙයක්. ඒ තමයි පින්වත්නි, ඔය පින්නතුන්ලාට වෙලාවක් නැහැ කෙලෙස් වලින් වෙන්ව වාසය කිරීමට. කෙලෙසුන්ගේ විවේකයක් නැහැ. නොනවත්වාම කෙලෙස් ගංගාවක් වගේ සිතට ගලනවා. කෙලෙසුන්ගෙන් මිදුණු විවේකයක් නැහැ. අඩුම ඒ විවේකයේ වෙනුවෙන් පෝය දවසවත් පාවිච්චි කරන්න. ඒ විවේකයේ වෙනුවෙන් ඕලාරික කාමයන්ගෙන් වෙන් වෙන්න පෝයට හරි. ඒකල ගිහින් ආයේ ෆෝන් එක අතට අරන් දරුවා කෑවත් දන්නේ නැහැ, මුණුබුරා කෑවත් දන්නේ නැහැ, ආවද දන්නේ නැහැ, රෙදි හේදුවද දන්නේ නැහැ කියලා ආයේ හොයලා බලන්න එපා. ගෙදරින් එනකොට සියලු බැඳීම් සියලු සම්බාධක ටික අතහැරලා තාලා එන්න. ඇවිල්ලා යටත් පිරිසින් පැය 24ක්වත් රහතන් වහන්සේලා අනුව මගඵලලාභීන් අනුව දවස ගෙවන්න. ඒකින් ඔයාලට මගඵල පිණිස පුදුමාකාර ජවයක් එනවා. ඒක මිනිසුන්ට ඒ කාලේ තිබ්බ දැන් නැහනේ. දැන් ගියපු ගමන් එයා බලන්නේ නිකන් දෙක වෙනකොට ලෑස්ති වෙනවා අර පිඟාන එහෙම බෑග් එකට දාලා යන්න. ඒ කාලේ මිනිසුන්ගේ ජීවිතවල හරියට ධර්මයක් තිබ්බා. ඒගොල්ලෝ උදේ 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 මේ සීලයක් අදිෂ්ඨාන කරගෙන ගිහින් ඒගොල්ලෝ ආයේ හැරිලා බැලුවේ නැහැ. ඒගොල්ලෝ හැරිලා බලන්න ඉඩ තිබ්බෙත් නැහැ. අඳ අරන් යනවා, ෆෝන් එකත් අරන් යනවා. අරන් ගිහින් ඊට පස්සේ ආ පැයෙන් පැයට ගන්නවා. පොඩි දුවාවද, ලොකු දුවාවද, කෑවද, නෑවද, ඉන්නවද, මැරුණාද කියලා හොයලා බලනවා විටින් විට. ඒ නිසා පින්වත්නි, සාමාන්‍යයෙන් සතියට දවසක්වත් ඕලාරික කාමයන්ගෙන් වෙන්ව හෝරා දෙක තුනක්වත් ගත කරන්න පුරුදු වෙන්න. සියලු බැඳීම් සියලු සම්බාධකතා අතිටවන්න. සියලු සම්බාධක අතිටවන්න. අතිටුවල යන්න ආරාමයකට. ගිහින් වරුවක් විතර ඉන්න. භාවනා කරන්න, වත දියුණු කරන්න, ඒ මගඵලලාභින් අනුව කල්පනා කරන්න, අනුස්සතිය වඩන්න. බුදුරජාණන් මේ ජීවිතාවබෝධයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේව කියවන්න ගිහින්. ජීවිතාවබෝධයට පත් නොවුණු තමන්ගේ කෙලෙස් සහගත විඩාව බලන්න. එතකොට ප්‍රඥාව මෝරනවා. සම්පූර්ණයෙන් ජීවිතාවබෝධයට පස්සෙලා කෙලෙසුන්ගෙන් වෙන්ව වාසය කළ අපගේ බුදුරජාණන් වහන්සේ තුළ පැති තිබුණු කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය බුදුගුණ ඇතුළේ කියවන්න. එතකොට සද්ධාව මෝරනවා. එබඳු කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක් නැති, චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති, අතීත අනාගත වර්තමානය අනුව මේ නිරුද්ධ වී ගිය ජීවිතේ නිරුද්ධ වී යන ආකාරයට දකින්න බැරුව හිත හැම වෙලාවකම අතීතය අනුවත් අනාගතය අනුවත් හැසිරෙමින් පවතින ව්‍යාකූල ස්වභාවය තේරුම් ගන්න. එබඳු ව්‍යාකූල හෘද සාක්ෂියක් තමන්ට ඇති බව දකින්න. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේට එබඳු හෘද සාක්ෂියක් තිබුණ නැති බව දකින්න. මේ ජීවිතයේ ඇතුළේම මම මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදිලා නැති බව දකින්න. ඒ මිදිලා නැත්තේ මම කර්මයෙන් මිදිලා නැති නිසා කියලා දකින්න. කර්මයෙන් මිදිලා නැත්තේ මම දුකෙන් මිදිලා නැති නිසා කියලා බලන්න. මගේ ඇතුලේ අවිද්‍යාව නම් වූ ඉතා බරපතල ගැඹුරු නීවරණයක් ක්‍රියාත්මක වෙන බව බලන්න. ඒ අවිද්‍යා නීවරණය නිසා යන යන තැන ඇලෙන මට්ටමේ ඇතුළාන්තයක් මා තුළ තියෙන බව දකින්න. එහෙම දකින්න දකින්න ප්‍රඥාව මෝරනවා. බලන්න සද්ධාවයි ප්‍රඥාවයි බලන්න ඔයා ලස්සන්ට සමාන තැනකට අරන් එන විදිය. මිබඳු කෙලෙස් සහගත කම අයිති කොහෙටද කියලා සිත දෙස බලාගෙන ඉන්න. එතකොට සතිය මෝරනවා. මේකට මා නැවත මේ ධර්මාර්ථයට මේ කුසලාර්ථයට මම නැවත නැවත එකතු වෙන්න ඕන නේද කියලා ඒ නැවත නැවත එකතු වෙන්න ජවය ගන්න. එතකොට වීරිය මෝරනවා. ඒ නිසා අතීතයේ අතහැර දමා අනාගතයේත් අතහැර දමා මේ මොහොතට එකතු වෙන්න ඕන කියලා හැම වෙලාවකම වර්තමානයේ මත සිහිය පිහිටුවා ගන්නට එතකොට සමාධිය මෝරනවා. සාමාන්‍ය සතියට පැය 3ක්වත් පින්වත්නි උදේ වරුවක් හදාගන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩන්න. සාමාන්‍ය සතියට වරුවක්වත් තියාගන්න. ඒ වරුවේ ගිහින් හාඳුරුන්ගෙන් වැළඳුවේ මොනවද හාඳුරුනි සතපුණාද හොඳින් ඉන්නවද බෙහෙත් බිව්වද කොහොමද මොනවද ඕන ඕවාම නිකන් වතගොත් අහලා ඉන්න එපා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මීය තුල ඇති ඒ අධ්‍යාත්මික සැනසීම හොයාගෙන සතියකට එක වරුවක් යන්න. අපි එහෙම කියපු ගමන් කියන්නේ අනේ මේ වෙලාවක් නැහැ අපිට. දැන් මම මේ ළඟදී ගියා ටිකක් ලොකු වෙළඳ සැලකට. ඒ මහත්තයා ටිකක් මාව පොඩ්ඩක් තේරුම් අරන් ඇහුවා අනේ ස්වනංස මේ අපිට මේ වෙලාව නැහැනි බලන්න. යාර බිල් ටික මේ කම්පියුටර් එකේ හදන ගමන් කොහොම බලන්නකෝ සනස් මේ වෙලාවක් නැහැ. මම ඇහුවා මේ ව්‍යාපාරي කොහමද ඔය මහත්මයා අපි මේ මාතර ඉඳලා ඇවිල්ලා හාඳුරුනේ ගොඩ නැගුණේ. මාතර ඉඳලා ඇවිල්ලා මේ මහ පොළොවේ පැලුණේ බොම අමාරුවෙන් උත්සාහයෙන් වීරියෙන් පුදුම දුක් වින්දා හාඳුරුනේ මෙතෙන්ට එන්න. දුක් වින්දා වේලක් කර වේලක් කාලා බොම මහන්සිලි දැන් බොම දක්ෂ ව්‍යාපාරිකයෝ බොම කෝටි ප්‍රකෝටි ගණන් ඇති ධනය. මං ඇහුවා දැන් ඔයා වේලක් කර වේලක් කාලානේ හැදුනේ. එහෙම වේලක් කර වේලක් කාලා හැදිච්ච හැදෙනකොට තිබ්බ නේද බොහොම දුක් විඳපු පීඩාකාරී බව. දැන් ඔයාට ඒ පීඩාව අඩු වෙලාද කියලා. එයා කිව්වා මේ වැඩ කෙලවරක් නැහැ නාඳුරනි. වෙලාව නැහැ කිව්වා. මං කිව්වා දැන් ඔයාට මැරෙන්න වෙලාවක් තියෙයිද? අන්න එතකොට ටිකක් සිහිය උපන්නා. ඔයාට මැරෙන්නවත් වෙලාව දැන් ඔයා කියනවා වේලක් කර වේලක් කාලා අමාරුවෙන් මේ මහ පොළොවේ පැලවෙලා උත්සාහයෙන් ජවයෙන් තමයි මේ 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 මට්ටමට ආවේ කියලා කියනවා. ඒ මට්ටමට ඇවිල්ලත් එයාට අර පරණ වගේමයි හිත. පරණ තිබ්බ අසහනේ පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. අර වේලක් කර වේලක් කාපු කාලේ තිබ්බ අසහනේ හොඳට ඒසි කරපු කාමරයක කැරගෙන පුටුවක වාඩි වෙලා කම්පියුටර් එක දිහා බලාගෙන ඉද්දිත් අර පීඩාවේ විදියමයි. ඉතින් මොකද්ද මේ දියුණුව? මේක දියුණුවද? මේ වගේ එකක්ද බලාපොරොත්තු වෙන්නේ? මේක දියුණුවක්ද පින්නොත්? ඉතින් මං කෝ දැන් ඔයා ඔහොම ඉඳලා ළඟදි මැරිලෑයි. ඔයාට මැරෙන්නවත් වෙලාවක් හදාගන්න පුළුවන් වේද? කියනකොට ඔන්න යාන්තම් සීය පිහිටියා. එතකොට ඒ වගේ සීය පිහිටන්නෙම නෑ. මොකද පින්නොත්නි මහා පුදුමාකාර අවිද්‍යාසහගත දිවිල්ලක්නේ අපිට තියෙන්නේ. නොනවතින ගමනක අපි ඉන්නේ. අනික මේ නොනවතින ගමන හරිම සහනදායිම නැහැ. විටක නිරයට, විටක තිරිසන් ලෝකෙට, විටක പ്രേත ලෝකෙට, නැවත විටක මනුස්ස ලෝකෙට මේ විදියට සංසාරේ කරක් ගැහිල්ලක් නේ තියෙන්නේ. ඒ නිසා තුන්වෙනි එක ජීවිතය තියාගන්න. සතියට පැය දෙක තුනක්වත් පින්වත් නී රහතන් වහන්සේලා අනුව කල්පනා කරන්න වෙලාවක් හදාගන්න. සියලු කෙලෙස් සහගත සම්බන්ධතා මේ බැඳීම් ටික විරහිත කරන්න. තමන්ගේ ජංගම දුරකථනයේ නිවා දමන්න. සියලු බැමි ටික අතහැර දාන්න වරුවක් වරුවක්. ඒක කොච්චර වටිනවද කියනවනේ. ඒක මේ සංසාරයේ සමස්ත දුක අතහැර දමන්න, කාමයන් අතහැර දමන්න, තණ්හාව අතහැර දමන්න උදව් වෙනවා. ඒකෙන් පුදුම ජවයක් හම්බ වෙන තුන්වෙනි කෝක. දැන් භික්ෂුවකට ඒක හැම වෙලාවෙම අත්දකින්න පුළුවන්. භික්ෂුවකට ඒක හැම වෙලාවෙම අත්දකින්න පුළුවන්. ඔයාලා සතියට වරුවක් හදාගන්න. ඔයාලා වෙලාවක් නැහැ කිව්වට ඕනතරම් ඔය චිත්‍රපටි බලන්න වෙලාව තියෙන්නේ. ඕන තරම් ওই ගෝල් ෆේස් එකේ ඇවිදලා ඉන්න වෙලාව තියෙන්නේ. අයිස්ක්‍රීම් කාලා ඉන්න වෙලාව තියෙන්නේ. ඇලේ දොලේ ගඟේ මුහුදේ නාලා ඉන්න ඔයාලා වෙලාව හදාගන්නේ. හැබැයි ඒ ගමනට බිරිඳ එකතු කරගන්නත් එපා. ස්වාමිය එකතු කරගන්නත් එපා. අම්මා එකතු කරගන්නත් එපා. තාත්තා එකතු කරගන්න. එයා බැරි වෙලා හරි නිකන් එයාලත් එක්ක ගියොත් එයාලව අතහැරලා දාන්න ඒ භූමියේදී. භූමිය අතහැරලා දාන්නේ කොහමද? යන්න දැන් අපි තුමු යනවා රුවන්වැලි සෑයට. ගිහින් කියන්න. දැන් මේ මහසෑය කියන්නේ හරි ආරක්ෂිත භූමියක්නේ. දරුවෙකුට නම් දැන් දරුවෙ කියන්නේ පුංචි ළමයි කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 18ක 20ක ළමයෙකුට ඒ ළමේ ගේට්ටු ළඟට යන්න මේ සම්පූර්ණයෙන් ඇතුළට යනකොට කියන්න අපි ආයෙ එකතු වෙමු අවස හතරට. ඔයා ඕන දෙයක් මේ සෑමල්ුවේ කරන්න කැමති නම් භාවනා කරන්න, කැමති නම් මල් ආසන සුද්ධ කරන්න, කැමති නම් මල් පූජා කරන්න, කැමති නම් භාවනා කරන්න, කැමති නම් වන්දනා කරන්න, කැමති නම් පිරිත් කියනවා ඕන දෙයක් කරන්න. හැබැයි අපි අද හතර වෙනකන් එකිනෙකනට සම්මුඛ වෙන්නේ නැහැ, කෝල් කරලා අහන්නේ නැහැ, කෑම කන්නේ කොහොමද කියලා අහන්නේ නැහැ, හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. ඔයා ඔයාගේ වැඩක් කරගන්න, මම මගේ පාඩුවේ මගේ පිළිවෙත දියුණු කරනවා කියලා මාසෙට දවසක් හුදෙකලාවේ ස්වාධීනව දුරකටනේ නිවාදම්මා ගුණධර්ම දියුණු කරන්න පුරුදු වෙන්නේ. ඒකෙන් මේ මුළු මහත් සංසාරෙම අතහැරලා අතහැරීමේ කූට ප්‍රාප්තිය විදියටයි කෙනෙකුට නිවන හම්බ වෙන්නේ. කෙනෙකුට නිවෙන්න ඒක උදව් කරනවා. අද මම මේ ගියා ගිය සතිය රුවන්වැලි සෑයට. මම මේ වන්දනා කර කර හිටියා. පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ මහසෑය කියන්නේ. භාවනා කරන හැම කෙනෙක්ම යන්න ඕන. දැන් අද උදේත් මම අපේ ස්වාමීන් නමකට උපදෙස් දුන්නා මේ ආශ්‍රමතුනි භාවනාව වැඩෙන්න නම් යන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා හිතාගෙන මහසෑයට යන්න. එතකොට ඒ ස්වාමීන් කිව්වා මට මේ අනේ මට මේ නිතර යන්න වෙලාවක් තිබෙම නැහෙනි. උන්වහන්සේ කුරුණෑගල පැත්තේ හරි සත්පුරුෂ ස්වාමීන් නම. මං ඊට පස්සේ උන්වහන්සේට කියපු ලස්සන වචනයක් මට මතක් වුණා. ඒ තමයි මං කිව්වා මේ දරුවෙක් තාත්තව අතහැරියා වගේ කියලා කිව්වා. ඔබ වහන්සේට ඔතනින් එහා පැත්තට පොඩ්ඩයි නියන්න තියෙන දරුවෙක් තාත්තව අතහැරලා දැම්මුත් එයාගේ යුතුකම වගකීම එයාගේ ජීවිතෙන් පිරිහිලා යනවා. යම් කෙනෙක් අඩුම පිළිවෙත් පුරනවා නම් බඹසර දියුණු කරනවා නම් තුන් මාසෙකට බැන තුන් මාසෙකට හරි මහසෑයට යන්න. හැබැයි මම මේ ගිය සතිය ගිහින් මම වන්දනා කරලා පිරිත් කියලා භාවනා කරලා එනකොට මම දැක්කා උඩට එනවා මේ අවුරුදු 16 18 මේ පොඩි ළමයි. එනකොටම අතට ගන්න ෆෝන් එක. ඔයාර සලපතල මළුවට ගොඩ වෙනකොටම අතට ගන්න ෆෝන් එක. ඊට පස්සේ ඒක කොට කොට තමයි අරක වටේටත් යන්නේ සෑය වටේට පැදකුණු කරන්න. ඊට පස්සේ ෆොටෝ දෙක තුනක් ගහනවා. ඒ කිසි ලැජ්ජාවක් නැතුව අර සෑයටම පිටුපාලා හිට ගන්නවා. પરම්පරාවම එකතු වෙලා. ඒකල ෆොටෝ ටිකක් ගහ ගන්නවා. එහෙම කැරකිනවා වටේට. පහළට බහලා යනවා. ඉතින් එහෙම જાතියකට ඔයාලා හිතනවද සෝවන් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ අම්මා සම්පූර්ණ වරද කරලා තියෙන්නේ. ඒ දරුවන්ගේ නෙමෙයි. ඇයි බුදුරජාණන් ගැන කියලා දුන්නේ, ධර්මී ගැන කියලා දුන්නේ, සංඝයා ගැන කියලා දුන්නේ, බත් කවපු එක විතරයි කරලා තියෙන්නේ. මාර්ගයක් ගැන කියලා දුන්නේ, සංසාර දුක ගැන කියලා දුන්නේ, ප්‍රතිපත්තියක් ගැන කියලා දුන්නේ, සංසාරී ඉපදෙමින් මැරෙමින් ආපු ගෝර සංසාරේ අනතුරුදායක බව කියලා දුන්නේ, ජීවිතයේ ස්වභාවය කියලා දුන්නේ, අනාත්මීය ලක්ෂණී කියලා දුන්නේ, ජීවිතය අතහැරින්න පුළුවන් අවකාශය කියලා දුන්නේ, බත් කවපු එක විතරයි කරලා තියෙන්නේ. ඉතින් එහෙම જાතියකට පිළිවෙත් පුරා ගන්න බැයි නිසා තුන්වෙනි කාරණේ තමයි ස්වාධීනව හුදකලාවේ තනි තනිව පින්වත්නි මේ කෙලෙස් සහගත ලෝකේ අතහැර දමා වාසය කරන්නට හෝරාවක් දෙකක් මාසෙට දවසක් හමාරක් වෙන් කරගන්න. ඒකෙදි සියලු බැඳීම් අතහරින්න. සියලු බැඳීම් අතහැරලා දාන්න. තනි තනිව හුදෙකලාවේ ගුණධර්ම දියුණු කරන්න. ආය දරුවෝ ඔක්කොම බිරිඳ දරුවෝ ස්වාමියා ඔක්කොම ගියා නම් මේ ගේට්ටුව ළඟද කියන්න අපි අතර එක මූණට හම්බුණත් අපි කතා කරන්නේ අපි පුද්ගලික ගුණධර්ම. අපි හතරට පහට ආය සෑයේදී මෙන්න මේ ගේට්ටුව ළඟදී අපි හතරමාරට පහට වෙලාවක් කියනවා. එතන ඒ වෙලාවට එකතු වෙමු. එතනින් පස්සේ අපි ආයෙත් සුපුරුදු බැඳීම් ටික නඩත්තු කරගෙන යන ලස්සනයිනේ ජීවිතේ. කාල දන්නවද පුදුම ජවයක් හම්බ වෙනවා නිවන් මඟ වඩා ගන්න මිනිහෙකුට. ඒකේ ඒක තමයි පින්වත් නිවාලට දෙන්න තියෙන තුන්වෙනි අනුශාසනාව. පැවිද්දෙකුට උනා මේ පැවිද්දුන්ගේ ජීවිතේ මේ ಗುಣධර්ම තියෙනවා. ඒකයි මේ සැහැල්ලුව තියෙන්නේ. ඔයාලගේ ජීවිතවල එහෙම ಗುಣධර්ම නැහැ. ඒ නිසා ඔයාලගේ ජීවිතවල එහෙම සැහැල්ලුවක් ඇත්තේ නැහැ පින්වත්නි. ඇත්තේ නැහැ. එතකොට මේ ಗುಣධර්ම නැති වුණොත් එහෙම, ඒ කියන්නේ ඇත්තටම ಗುಣධර්මාවලියක් අපේ ජීවිතේට අවශ්‍යයි. Tamange harada sakshiye ಗುಣධර්ම වලින් තෙත්තුන් නැත්තම් සෝතාපන්න වීමට අදාළ බීජය Tamange ඇතුළාන්තේ පැලවෙන්නේ නැහැ. බීජ පැලවීම පිණිස භූමියේ තෙතමනය ඉතාම වැදගත් දෙයක්. බීජයක් පැලවෙන්න ඒ භූමියේ තෙතමනය කියන එක හරිම වටිනා දෙයක්. දැන් අපිට උවමනාව තියෙනවා සෝවාන් වෙන්න ඕන, මඟඵල ලබන්න ඕන, නිවන් මඟට එන්න ඕන. එහෙම තියෙනවා උවමනාව. එතකොට එහෙම උවමනාව තිබ්බට එයාගේ උවමනාවේ ප්‍රමාණයට, ඒ උවමනාවක් නැතුව නෙමෙයි, උවමනාව තියෙනවා. ඒ උවමනාවේ ප්‍රමාණයට ඒකෙන් 10න් පංගුවක ප්‍රතිඵලයක් නැත්තේයි. ඒ ප්‍රතිඵලය දරන්න තරම් තමන්ගේ ඇතුළාන්තේ ලෑස්තිය නැහැ. ඒ ප්‍රතිඵලය දරන්න තරම් Tamange ඇතුළාන්තයේ තුල කිසිම සූදානම් වෙච්ච කමක් නැහැ. මොකද්ද මේ සූදානම? ඒ සූදානම කියලා කියන්නේ අර හුදෙකලාවේ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදී විවේකයේ ඇසුරු කරගෙන අපි කිව්වේ දැන් රුවන්වැලිසෑයට යන්න, ආරාමයකට යන්න, සියලු සම්බාධ ඒ අවකාශය ඇතුලේ හැමතැනට හැම වෙලාවකම දරන්න බුදුරජාණන් සිවිතරක් ඒ වෙලාවේ. දරුවව දරන්න එපා, බිරිඳ දරන්න එපා, ස්වාමියා දරන්න එපා, ගෙදර ඉඩම කුඹුර ණය අරවමිය මොකක්වත් දරන්න එපා. ඒ පෝරා දෙක තුන දවස ඇතුළත දරන්න බුදුරජාන් වහන්සේව, කියවන්න බුදුරජාන් වහන්සේව, පියවරක් පියවරක් ගානේ රහතන් වහන්සේලා දකින්න. සෑම පියවර සටහනකම නිවන් මඟ දකින්න. මේ පියවරක් ගානේ මම මේ මළුවට නෙමෙයි ඉන්නේ, නිවන පැත්තටයි මා යන්නේ කියලා හැම පියවරක් තුළම සත්‍ය අවබෝධයට කිට්ටුවන ශ්‍රාවකයෙක්ගේ සුන්දර ආධ්‍යාත්මික වැඩපිළිවෙල දකින්න. එහෙම දකින්න දකින්න යාට සද්දාව මෝරනවා. ඊට පස්සේ ඔබ ඕගොල්ලන්ගේ දැන් මේ ඉන්ද්‍රිය ධර්ම වලින් තමයි හෘද සාක්ෂිය තෙත් වෙන්නේ ඇත්තටම. අදවත තෙතමනේ. අපි කියන්නේ මිනිසුන්ගේ තෙතමනයක් නැහැ කියලා. ඒ මිනිහගේ කිසිත් තෙතමනයක් නැහැ කියලා. ඒ නිවන් මගේදීත් ආධ්‍යාත්මිකවත් ඒ තෙතමනේ ඕන. ඒ නිවන් මගට අදාළ ඒ තෙතමනේට, ඒ තෙතමනේ එන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වලින්. අර බුදුරජාණන්සේ කියවන්නේ කියවන්නේ සද්ධාව හැදෙනවා. නමුත් බුදුරජාණන්සේ දේශ බලලා තමන් දිහා බලනකොට තමන්ගේ ගුණ ධර්ම වල මහ විශාල හිදසක්, විශාල අඩුවක් පේනවා. ඒ අඩුව පේන්න පේන්න ප්‍රඥාව මෝරනවා. තමන්ගේ ඇතුළාන්තයේ තුල සත්‍ය අවබෝධයට සම්බාධා ටික තමන්ගේ ඇතුළෙන් දකින්න දකින්න ඒ දැක්ම කියන්නේ මහ පුදුම දෙයක්. ඒක ප්‍රඥාව මෝරනවා. නම් අර ಗುಣධර්ම මා තුල වඩන්න ඕන, දියුණු කරන්න ඕන, පුරුදු කරන්න ඕන කියලා තමන් තුල එන ජවයට තමයි බුද්ධ ශාසනයේ වීරිය 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 කියලා කියන්නේ. නැතු මේ එළිය පන්සල් වලට ගිහින් සුද්ධ පවිත්‍ර කරලා ඉනේවට නෙමෙයි. අර බුදුරජාණන් සිතුල දකින්න ಗುಣධර්ම තමා තුල දියුණු කරගන්න ඕනාය කියලා තමන් තුල එනවා, ඇතුළෙන්ම පැන නගිනවා කැමැත්තක්. ඒකට තමයි වීරිය කියන්නේ. එතකොට මේ ಗುಣධර්ම රැඳෙන්නේ නැත්තේ මොකක් නිසාද? රාග, ද්වේෂ, මෝහ ආදීන් මගේ ඇතුළ බර වෙලා කෙලෙස් වලින් පීඩාවටපත් වෙලා. මේ බඳු කෙලෙස් මා දුරු කළ යුතුයි කියලා තමන්ගේ සිත දිස බලන්න බලන්න එයාට සතිය මෝරනවා. සතිය මෝරනවා. නමුත් මේ අවස්ථාවේ ඒ පුද්ගලයා ඇස, කන, නාසය, දිව, කය, මනස තුලින් අරමුණු වලට එකතු වෙනවා. ඒ අරමුණු වලට එකතු වෙනකොට එයාට සංසන්දනය කරලා බලන, සසඳ සසඳ බලන එකක් අතීත අනාගතය අනුව නැහැ. ඒ නිසා එයාට සමාධිය මෝරනවා. ඉතින් එයා ඉන්ද්‍රිය ධර්මණේ වැඩුවේ භූමියේදී. එයා බල ධර්මණේ වැඩුවේ. එයා ගුණ ධර්මණේ වැඩුවේ. ඉතින් ඒ භාගයේ ಗುಣ ධර්ම වලට වෙලාවක් හදාගන්න. එතකොට ඔය පින්නතුන්ලා මේ ජරා මරණ තෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයන් ඉස්සර හූල්ලන්න දෙයක් නැහැ. නිකාම දුක නිරුද්ධ වෙලා ගිහින් සත්‍ය අවබෝධයේ පැත්තට එකතු වෙනවා. එබඳු සත්‍ය අවබෝධයේ පැත්තට එකතුණු දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස මේ හෝරාවක ධර්ම දේශනා උපකාර වේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ කෑගල්ල අලවතුර ගණේගොඩ පියසෙවණ ලිපිනේ පදිංචි අහංගම මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතුකට තිබෙනවා. අහංගම මෑණියන් ඇතුළු දරුවන්ට මේ රැස්ුණා වූ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදු සසුනේදී වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාව දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 89ක් ආයු වින්දනය කරලා 2021 වසරේ සැප්තැම්බර් මාසයේ 10 වන දින අභාව ප්‍රාප්ත වුණු ස්වාමි පුරුෂයාණන් පියතුමන් වන M.R. පියදාස ලියන මහත්මාගේ 5 වන ගුණානුස්මරණ ධර්මදානමේ පින්කම හැටියටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. M.R. ජයසිංහ මහත්මා, ගුණතිලක මහත්මා, බන්දුලතිස්ස මහත්මා කියන පින්තුන්ටත්, මෑණියන්ගේ සහ පියාණන්ගේ මව්පිය දෙපාර්ශවයේ සියලු ඥාතීන්ටත්, ඒ වගේම තමන්ගේ පවුල්වල අනිකුත් සියලුම ඥාතීන්ටත් කොළඹුව මහගෙදර විසූ SMA පියසේන මහත්මාට, HK නන්දාවති මහත්මියට, අරුක්ගම්මන දෙවට ගෙදර විසූ නිමල් ජයරත්න මහත්මාට, කොටියා කුමුර මාරහේනේ විසූ W පොඩිහාමිනී මහත්මියට, අලවතුර පදිංචිව සිටි පුංචි අප්පුහාමි මහත්මාට, කපුරු බණ්ඩා මහත්මා, ගුණරත්මැණිකේ මහත්මිය, කුරුවිට නඩුකාරදිනී පදිංචිව සිටි විමලාල්විස් මහත්මිය ඇතුළු M.R. දයාරත්න මහත්මා ප්‍රදාන සියලු මියගිය ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. අහංගම මෑණියන්ගේ නමින්ද වර්ග පරම්පරානුගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙතනට සම්බන්ධ වුණා වූ සියලු දෙනාටත්, ඒ අහංගම මෑණියන් ප්‍රදාන සියලුම දෙනාටත්, එවගේම මේ දායකත්වයට සම්බන්ධ වුණා වූ සියලු දෙනාටත්, ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි වසන්ත ගණේගොඩ, රසිකා සජීවනී මහත්මිය ඇතුළු මිතුම් සහන්ස කියන පුංචි පුතාටත්, යසවති සුභසිංහ මෑණියන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.